Honorable Dr. Ramesh Patirana,
සභාපතිතුමනි හරි උත්තරය තමයි මේ බදු සමාපනත් මීට පෙරත් රජයේ පාර්ලිමේන්තුව ඉදිරිපත් වෙලා තිබෙනවා. මීට ප්‍රථමව බදු සමාපනත ඉදිරිපත් කරේ එතුමා අමැති ධූරයක් දරපු එක්සත් ජාතික පක්ෂ රජයෙන් 2002 අංක 7 දරන දේශීය ආදායම් විධිවිධාන පනත. ඒක චොක්සි මුදල් අමැතිවරයා ඉදිරිපත් කරේ. මේක රට අලුත් දෙයක්. මෙතුමලා තමයි මෑත ඉතිහාසයේ රටට මේක පෙන්වලා දීලා තියෙන්නේ කියන කාර්යය අපි සඳහන් කරනවා. 2002 අංක 7 දරන දේශීය ආදායම් විධිවිධාන පනත එකේ අවසන් වගන්දිය මේ සම්බන්ධයෙන් නැත්නම් බදු ගෙවීමට ඇති වගකීම් වල නිරහිව සය සම්බන්ධ විමර්ශන නඩු පැවරීම හෝ දඬන්න වලට එරෙහිව ඇති තැනැත්තන් වගකීම් නිදහස් කිරීම කියන පනත ඉදිරිපත් කළේ එක්සත් ජාතික පක්ෂයේ රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාගේ කාලේ දෙකට සංශෝධන ගෙනාවේ 2003 අංක 10 දරන දේශ ආදායම් විධිවිධාන පනතින් තමයි අරගෙන ආවේ සංශෝධන. මෙතුමාලගේ ආණ්ඩුවෙන් තමයි මේ කාලේ ගෙනාවේ. මේක ඉතිහාසයක් තියෙනවා. මේක ඉතිහාසයක් තියෙනවා. මේක ඉතාම අපි කියන්නේ නැහැ. අපි කියන්නේ ඔබතුමාලගේ ආණ්ඩුව. අපි කියන්නේ ඔබතුමාලත් කරේ ඒ වතාවේ ඔබතුමාලත් කරේ සත්භාවයෙන්. මීට පෙර 1998 තියෙනවා. මීට පෙර අවස්ථා කීපයකදී මේක ඉදිරිපත් කළ තුන ඉතාම පැහැදිලි 1964 1980 71 1989 1992 අංක 20 1993 අංක 32 1997 අංක 4 දන්න මේ විනිමය සමාපනත් අවස්ථා රාශියකදී ලංකාව ඉදිරිපත් වෙලා තියෙනවා. ලංකාව විතරක් නෙවෙයි රටවල් ගණනාවක ඉදිරිපත් වෙලා තියෙනවා. 2010 ඉන්දියාවේ 2010 ඉන්දුනීසියාවේ ඕස්ට්‍රේලියාවේ මේ රටවල් රාශියක ආජන්ටිනාව කොලොම්බියාව ඇතුළු රටවල් ලැයිස්තුවක් තියෙනවා. සෑම රජයක්ම එතුමාලගේ රජයේ මේක කරෙත් සත්භාවයෙන් කියලා මම විශ්වාස කරනවා. මේ රටවල් වල කළු ආර්ථිකයක් තියෙනවා. අනාවරණය නොවිච ආර්ථිකයක් තියෙනවා. ඒ ආර්ථිකය පුරෝකථනය කරන විදියට 125ක 30ක අගයක් ගන්නවා ශ්‍රී ලංකාවේ. ඒ මුදල් ප්‍රධාන ධාරාවට අරගෙන එන්න, ඒ මුදල් ආයෝජනය කරන්න, ඒ මුදල් නීත්‍යානුකූල විදියට ප්‍රධාන ධාරාවට අරගෙන ඇවිල්ලා මුදල් සංසරණය හුවමාරුව වැඩි කරන්න තමයි මේ යෝජනාව අරගෙන ඇවිල්ලා තියෙන එක. බොහොම සත්භාවයෙන් කරපු යෝජනාවක්. ඒකට අපි පාඩම ඉගෙනගෙන තියෙන්නේ ඔබතුමාලගේ එක්සත් ජාතික පක්ෂ රාජ්‍යයෙන් කියන කාර්යයක් බොහොම පැහැදිලිව සඳහන් කරනවා. මේ බදු සමාව විතරක් නෙමෙයි, ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා 2019 මේ රටේ ජනාධිපති ධුරයට පත් වෙලා බදු සමා කීපයක් බදු සහන රාශියක් ලබලා දුන්නා. අපි මෙතුමාලගේ ආණ්ඩුව දාපු වැට් එක 15 වෙනිදන් 8 දක්වා අඩු කරා. අපි උපේනට ගෙවීම් බද්ද නැති කරා. අපි ජාතිය ගොඩනැගීමේ බද්ද නැති කරා. අපි බදු සහනයේ ලබා දුන්නේ මේ රටේ ජනතාවට ඒ ආර්ථිකය ශක්තිමත් කරන්නට. ඒ මුදල් ප්‍රවාහය රටට ඇවිල්ලා රජ ආදායමට බැර වෙනවට අමතරව රටේ ජනතාව අතර මේ මුදල් සංසරණයේ ආයෝජනය වැඩි දියුණු කරලා ආර්ථික ශක්තිය ඇති කරන්න. මෙතුම අපේ අපි 6.8 2015 බාර දීපු ආර්ථික වර්ධන වේගයක් තිබිච්ච රට 2.3 දක්වා 2019 දී අඩු වෙලා තුන මෙතුමලගේ ආණ්ඩු කාලේ. අපි ආණ්ඩුව බාර අරගත්තාට පස්සේ ඒ සහන අපි ලබා දුන්නට ලෝකයේ රටේ ඇතිවෙච්ච ඉතාම ආර්ථික අපහසුතාවයන් එක්ක කොරෝනා අර්බුදය සමග අපිට හිතපු ගමන අපි යන්න බැරි වුණා. හැබැයි ඒ ගමන අපිට යන්න බැරි වුණාට අපි රජයක් හැටියට ජනතාවට කරන්න තියෙන යුතුකම් එකක්වත් පැහැරහැරියේ නැහැ. අපි ඉතාම ශක්තිමත්ව මේ රටේ ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන්, සමාජ ආරක්ෂණය වෙනුවෙන්, ආර්ථික ආරක්ෂණය වෙනුවෙන් කරන්න පුළුවන් යුතුකම් සියල්ල පසුගිය වසර එකහමාරක කාලය තුල කරපු බව අපි දන්නවා. ඒ යුතුකම් අපි ඉස්සරහටත් කරුවා. යුතුකම් බාර ගන්නට වඩා ශක්තිමත් රටේ ඉදිරියට අරගෙන යන්නට අපේ නව මුදල් අමාත්‍යවර බැසිල් රාජපක්ෂ මැතිතුමාට ඒ ශක්තිය තිබෙන බවත් අපි ඉතාම පැහැදිලිව මේ සභාව හමුවේ ප්‍රකාශ කරනවා. ඉතින් ඒ නිසා අපි ඔබතුමාට සඳහන් කළ සමහර කරුණු සත්‍ය කරුණු අපිට විශ්ලේෂණයක් තිබිලා නැහැ. මහ බැංකුවෙන් මේ සමාව ලබා දී මහරා පසුගිය වතාවේ කොපමණ ආදායමක් රටට ඉදිරිපත් වුණාද කියලා අපි ඒක විශ්ලේෂණය කරන්න අවශ්‍යයි. අපි පැහැදිලි වගකීමක් තියෙනවා මහ බැංකුව ඇතුළු ආයතන වලටත් මේන් ලැබෙන මූල්‍ය සංසරණය පිළිබඳව සහ ලැබෙන මුදල් පිළිබඳව රට දැනුවත් කරන්නට. බොහොම පැහැදිලිව අනෙකුත් රටවල මේ ඉන්දියාවේ, නව සීලන්තයේ, ඕස්ට්‍රේලියාවේ, ඉන්දුනීසියාවේ බොහොම පැහැදිලිව මෙවැනි සමාදීම් හරහා ලැබුණු ආදායම පිළිබඳ බොහොම පැහැදිලි ප්‍රකාශනයක් අපි විශ්වාස කරන මේ වතාවේදී අපිට ඒ ප්‍රකාශන ඉදිරි කාලෙදි කරන්න පුළුවන් මේ කොතරම් ආයෝජනයක් රටට මුදල් ප්‍රමාණයක් මේ හරහා ලැබෙනවාද කියන කාරණේ පිළිබඳව. අනිත් පැත්තෙන් අපි ලබා දීපු බදු සහන වලින් රටට අවශ්‍ය ජනතාවට අවශ්‍ය සහනය නොලැබී ගිය බවත් අපිට හැඟීමක් තිබෙනවා. රජය ආර්ථිකමය වශයෙන් අපහසු කාලයක් වකවානුවක් පසු කරන බව අපි පිළිගත්තා. ජනතාවට අපහසුකම් තියෙන බව අපි බොහොම පැහැදිලිව දන්නවා. හැබැයි අතරදී අපි දකිනවා මෙවැනි බදු අඩු කිරීම හරහා සමහරක් වෙලාවට මේ රටේ සමාගම් විශාල අයුතු ලාභ ලබන බව මම දැක්කා. ඊයේ පළ වෙලා තිබෙනවා ලංකාවේ ප්‍රධාන සමාගම් 9ක් මේ කාර්තුවේ 2020 වසරට සාපේක්ෂව පළවෙනි කාර්තුවේ රුපියල් බිලියන 21ක ලාභ ලබාගෙන තියෙනවා. රුපියල් බිලියන 21ක්. ඔව් සමාගම් පවතින්නට අවශ්‍යයි. පෞද්ගලිකංශය සක්‍රියව හැසිරෙන්න අවශ්‍යයි, උන් ලාභ ලබන්න අවශ්‍යයි. හැබැයි මේ සමාගම් අයුතු ලාභ ලබනවාද කියන කාරණේ පිළිබඳ අපි දැඩි විමසිල්ලක් කරන්න අවශ්‍යයි. අපි දැක්කා සීනිවල මිල අපි බදු අඩු කරේ සීනිවලට 125 දක්වා ජනතාවට අඩුවට සීනි දෙන්න. හැබැයි ඒක සක්‍රිය වුණේ නැහැ. මේ වෙළඳ පොලේ ක්‍රියාත්මක කරන බලවේග සීනි ආනයන කවුරු කීප දෙනෙක් රුපියල් 225 දක්වා සීනි අරගෙන ගියා. රාජ්‍යයට අවශ්‍ය නැහැ. කිසිම කෙනෙකුට ඒකට ආධාර අනුබාල දෙන්න රජය සත්භාවයෙන් කරේ ජනතාවට අඩු මිලට සීනි දෙන්න. හැබැයි ඒක අවභාවිතා කරනකොට අපිට මහජන ආරක්ෂක පනත යම් යම් යෝජනා ඉදිරියට අරගෙන ඇවිල්ලා සක්‍රිය කරන්න සිදු වුණා. පාරිභෝගික ආරක්ෂා කරගන්න සීනි ව්‍යාපාරිකය හැම කරනවා නම්, සහල් ව්‍යාපාරිකය හැම කරනවා නම්, මේ රට යකඩ වෙළඳාම නිරත වන පුද්ගල හැම කරනවා නම්, තෛල වෙළඳාම නිරත වන පුද්ගල හැම කරනවා නම් අපිට ඒකට අනුබල දෙන්න බෑ. රාජ්‍යයට අවශ්‍ය පාරිභෝගික ආරක්ෂා කරගෙන සාධාරණ වෙළඳාම් පවත්වාගෙන යන්න. ඒ නිසා තමයි අපි මහජන ආරක්ෂක පනස පරිස සංශෝධනය කරන්න ඊයේ ඉදිරිපත් කළේ. ඒක ජනතාව පීඩාවට පත් කරන්න කරපු කාරණයක් නෙවෙයි, පාරිභෝගික ආරක්ෂා කරන්න කරපු කටයුත්තක්. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා මේ පනත් හරහා යම් ඒකාධිපතිත්වයකට යන්න හදනවා කියලා පුරෝකථනය කරන්න උත්සාහ කරනවා. අපි ඔබතුමාට සිහිපත් කරනවා මූලාශ්‍රවලට මන්ත්‍රීතුමනි, ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා තරම් මේ රටේ භාෂණ නිදහස ලබලා දීපු, උද්ඝෝෂණය කරන්න නිදහස ලබලා දීපු වෙන රාජ්‍ය නායකෙක් මෑත ඉතිහාසෙ ඉඳලා නැහැ. උද්ඝෝෂණය කරා විතරක් නෙවෙයි, කරන්න තැන් වෙන් කළා දුන්නේ, උද්ඝෝෂකීන්ට තැනක් වෙන් කළා දුන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා කියන ගමතක් කරන්න එපා. උද්ඝෝෂණය කරපු අයට මේ ලක්ෂ ගණන් උද්ඝෝෂණය කර අවස්ථා රාශියක බාරට බහැලා කොරෝනා තත්ත්වයේ හැමුවේ එක තැනකදීවත් එක පුද්ගලයෙකුටවත් බැටන් ප්‍රහාරයක්වත් කඳුළු ගෑස් එකක්වත් ජල ප්‍රහාරයක්වත් එල්ල කළේ නැති බව ප්‍රායෝගික සත්‍යය කියන කාරණේ අපි උවම පැහැදිලිව ඔබතුමාට ප්‍රකාශ කරනවා. ඒ නිසා මේ తాවකාලික අනපනත් මේ අපිට අවශ්‍ය පාරිභෝගිකය වෙනුවෙන් මේක සාධාරණ වෙළඳාමට අවස්ථාව දෙන්න, මේ අනපනත් ඉදිරිපත් කරන්න, ඒක පාරිභෝගිකින් ආරක්ෂා කිරීමේ පනත සක්‍රිය කරන තෙක්, එහි විධිවිධාන ප්‍රකෘතිමත් කොට යථාවත් කරන තෙක් කරන తాවකාලික කටයුත්තක් විතරයි අවිශ්වාස කරනවා. ඉන්පසු මතුවන කාලය තුළ අපි නීති රාමු තුළ කටයුතු කරමින් ඒ වෙළඳාමටත් අවශ්‍ය ප්‍රතිසංස්කරණත් කරන්න පුළුවන් වෙයි කියලා. ඒත් එක්කම අවසන් වශයෙන් ගරු සභාපතිතුමනි, මේ තත්වය ශ්‍රී ලංකාවේ ගරු විපක්ෂ මන්ත්‍රීතුමෙක් සඳහන් කරා ඇමතිවරයෙකුට එන්නත් 100ක් ලබා දුන්නා කියන කාරණේ. එතුමයි එන්නත් 100ක් ගැන කතා කරක සම්පූර්ණ සාවද්‍ය ප්‍රකාශයක්. හැබැයි එතුමා කතා කරේ නැහැ ලංකාවට ගෙනල්ලා තියෙන 2 කෝටි 70 ලක්ෂයක් එන්නත් පිළිබඳව. 2 කෝටි 70 ලක්ෂයක් එන්නත් ගෙනල්ලා ලංකාවේ ජනතාවට අද වෙනකොට ඊයේ හවස වෙනකොට දෙවනි මාත්‍රාව හැටියට මිලියන 9.4ක් ලබා දීලා තියෙනවා. පළවෙනි මාත්‍රාව ලබා දීලා තුන මිලියන 12.7කට. මේ රටේ වයස 30ට වැඩි ජනගහණය මිලියන 11.5යි. ඒත් වයස 30ට වැඩි ජනගහණයට සම්පූර්ණ එන්නත් මාත්‍රා දෙක ඉදිරි සති දෙකේ ලබා දීලා තවත් සති දෙකකින් ප්‍රතිශක්තිය වර්ධනය වෙලා සැප්තැම්බර් මාසයේ අවසන් වෙනකොට මේ රටේ කොරෝනා රෝගී තත්ත්වයේ පැහැදිලි වෙනසක් සිදු වෙනවා. ඒ නිසා අපි ඉතාම ධනාත්මකව ඉතාම සුබවාදීව බලාගෙන ඉන්නේ. මේ රටේ 20 ඉහළ ජනතාවත් අපි එන්නත් කරනවා. අපි අනිවාර්යයෙන්ම 2022 වසරට පියනගන්නේ සුබවාදී ධනාත්මක බලාපොරොත්තු රැගෙන මේ රටේ ජනතාවගේ සිතුම් පැතුම් බලාපොරොත්තු ඉෂ්ට කිරීමේ අරමුණෙන් කියලා ප්‍රකාශ කරන්න හඳුනනවා. බොහොම ස්තුතියි.
Thank you. Honorable Ashok Abesinghe, you have 4 minutes.
රාජ්‍ය මන්ත්‍රීතුමනි, ඉතා කෙටි කාලයක් තියෙන්නේ. අද පනත් කීපයක් සාකච්ඡාවට බඳු කරන අවස්ථාවේදී මම මුදල් පනත පිළිබඳව සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. මොකද මේ මුදල් පනතට පාර්ලිමේන්තුවට ජූලි මාසයේ ඉදිරිපත් කළ අවස්ථාවේ අධිකරණයට ගියා. මේ ව්‍යවස්ථාවට අනුකූලද කියලා බලන ඒ අධිකරණයට ගිය පුද්ගලයෙක් මම. ඒ නිසා මට මේ ඉතා කෙටි කාලයක් ලැබීම පිළිබඳව මම සන්තෝෂ වෙනවා. මම දකින්නේ මේ පනත මුදල් පනත් කියලා පනතක් කියලා දන්නාට මම දකින්නේ මෙය හෙළි නොකළ වත්කම් හෙළි කිරීමට ඉදිරිපත් කළ පනතක්. විශේෂයෙන් මම මේ හඳුන්වන්නේ කළු සල්ලි සුද කරන කළු පනතක් ලෙස තමයි හඳුන්වන්නේ. මේක සදාචාරවත් සමාජයකට සුදුසු පනතක් නෙමෙයි. මක් මේ මක්නිසාද මෙහෙම කියන්නේ? මෙවැනි පනත් වෙයිට ඉස්සලා මේ පාර්ලිමේන්තුවේ ඉදිරිපත් වෙලා තියෙනවා. විශේෂයෙන් 1978 ඉදිරිපත් කළ පනත, ඒ පනතේදී බදු සමාවත් බදු සහනයක් දුන්නා. ඒත් හැබැයි දඩය 130ක් කරලා තිබුණා. අවුරුදු 5ක් එම මුදල් 78 ඉඳන් මේ අවුරුදු 5ක් 83 වෙනකන් අවුරුදු 5ක් අනිවාර්යයෙන්ම ලංකාවේ බැංකුවක තැන්පත් කරන්න තෝරන්නේ. ආයේ අප මුදල් ගන්න බෑ. ඒ වගේම නැවත 83 පනතක් ගෙනත් තිබුණා. මේ වගේ මේ පනතක්, ඒ පනත අනුවත් විශේෂයෙන්ම අවුරුදු 2ක් 89 ගෙනල්ලා තිබුණා. අවුරුදු 2ක් ඉතිරි කිරීමේ බැංකුවේ මුදල් දාන්න තිබුණා 120ක පොලියක් ගත්තා. නමුත් මේන් 101යි. මේ 101ක් ගන්න සාමාන්‍ය කුඩු ව්‍යාපාරයක් නීත්‍යානුකූල නොවන ව්‍යාපාර කරන සල්ලි මේක නීත්‍යානුකූල බවට පත් කරන්න ගෙනව පනතක්. ඒකයි මම කිව්වේ මේක සදාචාර සමාජයකට මේ සුසු පනතක් නෙමෙයි කියලා. ඉතින් මේකෙදි කාගේ කළු සල්ලි සුදු කරන්නද මේ පනත ගෙනල්ලා තියෙන්නේ? මං හිතන්නේ රජය හදනවා එක ගලින් කුරුළු දෙන්නේ මරාගන්න. මොකද හේතුව විශේෂයෙන්ම මේට ඉස්සල්ල ගෙනාව සෙලන්දිවා ඒවගේම සහස්රා කියලා දැන් සමාගම් ආරම්භ කරලා තියෙනවා. ඒකට මේ රාජ්‍ය දේපල විකුණන්න යනවා. ඒතර විකුණන්න යද්දි ඒ දේපල ලබා ගැනීමට මෙම කළු සල්ලිවල හම්බ කරපුවා සුදු කිරීම තුල විශේෂයෙන්ම මම හිතනවා ඒ කරන්නද මේ බලාපොරොත්තු වෙන්නේ කියලා. ඒ වගේම විදේශක යම් කිසි දේපලක් තියෙනවා නම් ඒ දේපලත් නීති අනුකූල බවට පත් ගන්න පුළුවන් මේ පනතහරා. හැබැයි මේකේ අනන්‍යතාවය එලි කරන්න බෑ. මේ පනතෙම තියෙනවා මේ කවුද මේ සල්ලි කළු සල්ලි මේ සුදු කරන මේ පනතහරා නීති අනුකූල කරේ කියන ඒක එලි කරන්න බැරි තත්ත්වයක් තියෙනවා මේ පනත තුල. ඒ නිසා හොඳට ඉදිරි අපේ අනාගතය රජය තුල මේ මෙවැනි දේවල් එලි කලේ කවුද කියලා හොයන්න අපි මේ අනිතාරු මේ පනත සංශෝධනය කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා විශේෂයෙන්ම මම කියනවා නීති අනුකූලව මුදල් හම්බ කරලා 130ක් 124ක් බදු ගේ වුණාට කරන විශාල අසාධාරණයක් මේ නීත්‍යානුකූල නොවන මුදල් හම්බ කරලා මේ කරන මේ විශේෂයෙන්ම මේ මුදල් නීත්‍යානුකූල බවට පත් කරන එක පිළිබඳව විශේෂම අපි දකිනවා. මම දන්නවා මට එකක් මතක් වෙනවා මේ වෙලාවේ සිරිපාදේ යද්දි තියෙනවා සභාපතිතුමනි ඒක සෙල්ලිපියක් මහජන මුදල් වංචා කරන අය ඊයාගේ ආත්ම ඉපදෙන්නේ බලු කපුට වෙලා කියලා ඒකේ සෙල්ලිපිය තියෙනවා. ඉතින් මට තේරෙනවා මේ විදියට බලද්දි මේ වහල යටත් එහෙමයි ඉන්නවද කියලා. ඉතින් ඒ නිසා අපිට දැනගන්න පුළුවන් මේකට අත උස්සලා මම කියන්නේ මේකට අත උස්සන්නේ නීති ගරුක කිසිම කෙනෙකුට මේකට සදාචාරාත්මකයි කියන්නේ නැහැ මේ වගේ පරත් වලට අත උස්සන්න. ඒතකොට ඊට පස්සේ ඊළඟ ආත්මෙත් මේක නැති වෙන්න පුළුවන්. හැබැයි මේ වටපිටාවක කපුට වැඩියෙන් හිටියොත් බල්ල වැඩි හිටියොත් අපිට මේකට පුදුම විය යුතු නැහැ. මොකද මේ වෙන්දි ආයෙට තමයි ඒ සෙල්ලිපිය අනුව අනිවාර්යයෙන්ම ඒ වගේ වැඩ කරන අය තමයි බලු කපුට වෙලා ඉපදෙන්නේ කියලා මහජන මුදල් වංචා කරන. මහජන මුදල් වංචා කරන අයට නීත්‍ය අනුකූල කරන්න තමයි මේ
පරත් කරන්නේ. Thank you. Honorable Minister Kanaka Herath, you have 6 minutes. Order, please. Honorable Premnath Dolavatha to the chair.
Garu Matsuwa Padangan.
Bohmat Nishuti Garu Plasanad Mantutumani. අද විශේෂයෙන්ම මුදල් පනත් කීපයක්ම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අවස්ථාවේ මේ විපක්ෂය කතා කරන ආකාරය දිහා බැලුවාම අපිට හිතෙනවා මේගොල්ලන් මැරිලා ඉපදෙලාද කියලා අවුරුදු දෙකක් තුනක් ඇතුළතදී. මේ ආණ්ඩුව හරියට පසුගිය ආණ්ඩුව අපි බලයට පත් වෙද්දී ආර්ථික සංවර්ධන වේගය ගොඩාක් ඉහළට ගෙනිහිල්ලා ලබා දුන්නා වගේ තමයි කතා කරන්නේ. මේ ගිරියටින් කෑ ගහලා කතා කරන මැති ඇමතිවරු පසුගිය අවුරුදු පහ තුළදී තමන්ගේ අමාත්‍යාංශයවත් හරියාකාරයෙන් ඒ ක්‍රියාවලියන් සංවර්ධනයක් කරගන්න බැරි වෙච්ච කණ්ඩායම්. එදා මුදල් අමාත්‍යවරුන්ට අගමැතිතුමාට ඇඟිල්ල දික් කරේ නැහැ. එහෙම ඉඳලා තමයි අද කියන්නේ 2014 අපේ ආර්ථික සංවර්ධන වේගය 6ට තිබුණ එක 2.3ට බස්සලා තමයි 2019 අපිට බාර දුන්නේ. ඒ වගේම තමයි එදා 2015 කිව්ව ණය ගත්තා රාජපක්ෂවරු ණය ගත්තා කියලා. නමුත් දලදේශීය නිෂ්පාදනයට සාපේක්ෂව මේ රාජ්‍ය ණය 71%කට තිබ්බකට 86% දක්වා ඉහළ දාලා තමයි මේ ආණ්ඩුවට බලය දුන්නේ. ඉතින් එහෙම කරලා අද ආර්ථික උස්තාල් ආර්ථික විශේෂඥයන් වගේ කතා කරනවා. ඉතින් අහන්න කැමති මේගොල්ලන්ට පහුගිය අවුරුදු පහ තුළදී ඇයි මෙහෙම කටවහගෙන හිටියේ, ඇයි මෙහෙම එදා කතා කරේ නැත්තේ කියන එක. විශේෂයෙන්ම අපේ රජය බලයට පත් වුණායින් පස්සේ බදු ක්‍රමවේදය වෙනස් කරලා අපේ ජනතාවට සහනයක් ලබා දීම සඳහා තමයි ආර්ථික සේවා ගාස්තුව ජාතික ගොඩනැගීමේ බද්දේ වගේම වැට් 15% සිට 108% දක්වා අඩු කරේ. අද වෙනකොට ඒ තත්ත්වය තිබුණා නම් අද අපේ රටේ ජනතාවට මේ තියෙන තත්ත්වයටත් වඩා ආර්ථිකය අමාරු වෙලා ජනතාව ලොකු ගැටළු වලට අර්බුද වලට මුහුණ දෙන්න සිදු වෙනවා එහෙම තිබුණා නම්. ඒ නිසා ඒක ඉතාමත් වැදගත් කාරණාවක් කියන එක අපි කියන්න ඕනේ. ඒ වගේම තමයි අපේ මුදල් අමාත්‍යතුමාත් සඳහන් කරපු ආකාරයට දැන් අපේ රටේ රේගුෙන් ලැබෙන ආදායම, සුරාබදු ආදායම, ඒ වගේම අපේ සංචාර කර්මාන්තයේ ලැබෙන විදේශ විනිමය, ඒ සියල්ලක් නැති වෙලා තියෙන අවස්ථාවක අපි බලාපොරොත්තු වුණාටත් වඩා වැඩි මුදලක් සෞඛ්‍ය අංශයට ආර්ථිකයට ආර්ථික වශයෙන් වැඩි වියදමක් කියන අවස්ථාවක තමයි මේ රටේ මේ ආර්ථිකයේ මේ තරම් තත්ත්වයකට පත් වෙලා තියෙන්නේ.
නමුත් අපි සතුටෙන් කියන්න ඕනේ පසුගිය වර්ෂයේ තිබ්බ ඍණාත්මකය වෙනුවට මේ වර්ෂයේ පළවෙනි කාර්තුවේදී අපි එක 104ට වඩා වැඩි ආර්ථික සංවර්ධන වේගයකට ගෙනෙන්න හැකියාවක් ලැබුණා. ඉතින් අද මේ තියෙන පනත්වලින් විශේෂයෙන්ම ස්වේච්ඡාවෙන් හෙලිදරව් කිරීමේ මත වද්ද. දැන් මේකෙදී නොඑක් ආකාරයෙන් චෝදනා කරනවා. මේක අද නැමෙයි පාර්ලිමේන්තුවට කීප වතාවක් ගෙනල්ලා තියෙනවා. ඒ වගේම අපේ රටේ පමණක් නැමෙයි විදේශ රටවල. ඒ අවස්ථාව ලබා දීලා ඒකෙන් බිලියන ගණන් ඩොලර් බිලියන ගණන් උපයා ගන්න හැකියාවක් ලැබුණා. අනේ එවැනි අවස්ථාවක තමයි මේ ආකාරයෙන් නොයෙකුත් චෝදනා ඉල්ල කරන්නේ කළු සල්ලි සුදු කරන්න හදනවා කියනවා. එහෙමත් නැත්නම් මේ බදු ගෙවන්න නැත හොරු ටිකට අවස්ථාවක් ලබා දෙනවා කියලා කියනවා. නමුත් මේක අපේ රටේ තියෙන මේ බදු ක්‍රමයට බදු නොගෙවන ඒ සියලු දෙනාම එක්කව කරන්න තියෙන අවස්ථාවක් හැටියටයි මා දකින්නේ. මේක හැම වර්ෂයකදීමත් කාලෙන් කාලෙට කරන්න අවශ්‍යතාවයක් නැහැ. මේ අවස්ථාවකට එක අවස්ථාවක් ලබා දීලා බදු ගෙවන්න නැති බොහෝ දුරට සමහරක් බදු ගෙවන්නේ නැහැ. සමහරක් අය නීතියට ඒ නොයෙකුත් ගැටළු වලට මුහුණ දෙන්න වෙයි, ලොකු ප්‍රමාණයක් ගෙවන්න වෙයි කියලා බදු ගෙවන්න නැතුව ඒ ක්‍රම පසුගිය කාලෙම කරගෙන ගිය ක්‍රමවේද වලින් ක්‍රියාත්මක වෙනවා. තමන්ගේ පෞද්ගලික තමන්ගේ ව්‍යාපාර. ඉතින් ඒ අයට අවස්ථාවක් ලබා දීලා
තියෙනවා.
මේකේ අපේ රජයේ
කාලයක් තිබෙන්නේ.
හොඳයි. ඒ නිසා මේක ඉතාමත් වැදගත් කාරණයක්. බදු ආදායම ඉහළ නංවා ගැනීම මේකේ බදු ක්‍රමයට මේ තුලින් කවදාවත් බදු ගෙවපු නැති කණ්ඩායම ඇතුළත් වෙනවා. අපිට විදේශ විනිමය ගෙනෙන්න හැකියාවක් ලැබෙනවා. අපේ රටට මුදල් ටික ගේන්න අවස්ථාවක් ලබා දෙනවා. ඒක නිසා අපි හිතනවා මේක ඉතාමත් වැදගත් පනතක්. මේක විපක්ෂය කරන බොරු චෝදනාවලට අපි හරි ආකාරයේ පිළිතුරු ලබා දීලා තියෙන නිසා මේක සම්මත කරගන්න සියලු දෙනාගේ සහයෝගය ලැබෙයි කියලා. ඒ වගේම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අනුව අපි පාර්ලිමේන්තුවේ තමයි නීති සම්මත කරගන්නේ. ඉතින් නමුත් පාර්ලිමේන්තුවට එන්න කලින් ජනාධිපතිතුමාට ව්‍යවස්ථාන කෞලකවති අවස්ථාවක් තියෙනවා. එතුමාට ඒ නීති ක්‍රියාත්මක කරන්න කලින් පාර්ලිමේන්තුවට ලබා දෙන්න කලින් එතුමාට ඉදිරිපත් කරන්න. ඉතින් පෞගී ඊයේ දිනේදී ඒ ඉදිරිපත් කරපු මහජන ආරක්ෂා ආණ්ඩුව පනතේ බොහෝ දෙනෙක් කියනවා ජනාධිපතිතුමාට විශේෂයෙන් විපක්ෂයෙන් චෝදනා කරනවා බලතල වැඩි කරගන්න අවශ්‍යතාවය තියෙනවා. ඒක තමයි කියලා. නමුත් අද මේ රටේ අර හාල් හොරු ටික සීනි මාෆියා එක නතර කරන්න මේ අවස්ථාව ඒ උදා කරලා දීලා තියෙනවා. එහෙම නැතුව ජනාධිපතිතුමාගේ බලතල ටික නිකන් තියාගෙන ඉඳලා වැඩක් නැහැ. යුද්ධය කරන්න තියෙන කඩුව කොස්කොටන්නද කියලා අහනවා වගේ තමයි ඒ අවශ්‍ය වෙලාවේදී මේ රජය ඒ තීන්දුව තීරණ අරගෙන කටයුතු කරනවා කියන එක සඳහන් කරනවා. විශේෂයෙන්ම අපේ රටේ ජනතාව වෙනුවෙන් මේ සහනයන් ලබා දෙන නතර කරලා නැහැ මේ පෞගිය කාල වකවානුවේ මොන ආර්ථික ගැටලු තිබුණත්. අනේ නිසා ඉදිරියටත් ඒ කාර්යය ඉෂ්ට කරනවා කියන එක අපි සඳහන් කරනවා. විශේෂයෙන්ම අපේ මුදල් අමාත්‍යවරයා හැටියට අපේ රටේ ආර්ථිකය මේ වර්ෂයේ අවසාන වෙනකොට ඒ වගේම ලබන වර්ෂයේ වෙනකොට ශක්තිමත් කරන්න හැකියාව ශක්තිය ධෛර්ය ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරනවා.
ස්තුති ගරු අමාත්‍යතුමා. ගරු ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා අමාත්‍යතුමා, ඔබතුමාට විනාඩි 6ක කාලයක් තිබෙනවා.
ස්තුති උරසුනේ මාත්‍රීතුමනි. අද අපි කතා කරන 52න් එකක් බදු පනතක් තියෙනවා. මේ බදු පනත ගේනවා කියලා ඉස්සෙල්ලම අපිට ආරංචි වෙනකොට අපට ආපු අදහස තමයි මුලදීම මේ රටට පිටරටවල් වල තියෙන මුදල් අපේ ජනතාවගේ ඒගොල්ලෝ ඩික්ලෙයාර් කළා නැත්නම් ඒවා මේ රටට ගෙන්න ගන්නවා, මේ රටේ ආයෝජන වලට යොදවා ගන්න යනවා. එතකොට මේ රටට ශක්තියක් ලැබෙනවා කියන මතය තමයි ගොඩනැගුණේ. නමුත් දැන් අපට දකින්න හම්බෙන්නේ මේක අනිත් පැත්ත. දැන් මේකෙන් සිද්ධ වෙගෙන යන්නේ එලි පිටම නීති විරෝධීව හුඟක් වෙලාවට නීති විරෝධීව හම්බ කරපු මුදල්, නොයෙක් නොයෙක් ජාවාරම් වලින් හම්බ කරගත්ත මුදල්, බදු නොගෙවා හංගාගෙන හිටව මුදල්, මේවට අපි අනිත් පැත්තෙන් කියනවා කළු සල්ලි කියලා. මේ කළු සල්ලි එක එක අයගේ අවශ්‍ය පුද්ගලගේ කළු සල්ලි ටික සුදු සල්ලි කර ගැනීමට මාර්ගයක් කපා ගැනීම තමයි අපට පේන විදිහට මෙතන සිද්ධ වෙන්නේ. මේකෙදී අපි දකිනවා මේ රටේ ආර්ථිකයට හයියක් වෙනවා කියලා කිව්වට මේකේ ක්‍රමවේදයක් තියෙනවා, මේකේ ප්‍රතිපාදන තියෙනවා. පිට රටට ගෙනහිල්ලා මේ රටේ හුඟක් සල්ලි වර්ග කරපු අය කරේ සල්ලි මේ රටෙන් පන්නන එක. ඒකට ක්‍රියාදාම තියෙනවා, ක්‍රමවේද තියෙනවා. වැඩපිළිවෙළවල් තියෙනවා. ඒ වගේ පිටරටවල් වලට ගෙනිහිල්ලා දැන්ටමත් තියෙන සල්ලි ඒවා පිටරටවල් වලම ආයෝජනය කරලා පිටරට මොකක් හරි දෙපලක් ගන්න පුළුවන්, හෝටලයක් ගන්න පුළුවන්, එවැනි ක්‍රමයකට ආයෝජනය කරලා ඒ මුදල මේ රටේ නීති අනුකූල කරගන්න පුළුවන්. එතකොට මෙවැනි ක්‍රම හරහා රටේ ආර්ථිකයට ශක්තියක් ලැබෙන්නේ නැහැ. කෙලින්ම වෙන්නේ මුදල් හංගාගෙන හිටපු අයට ඒ මුදල් නීති අනුකූල කර ගැනීමට ක්‍රමවේදයක් හැදෙන එක. ඊළඟට මේකේ තව විශාල ප්‍රශ්නයක් අපි දකිනවා. ප්‍රධාන වශයෙන්ම මේ ක්‍රමවේ හරහා ඉතා කුඩා බද්දක් ගෙවලා 100%ක බද්දක් ගෙවලා 2020 මාර්තු 30කට ඉස්සෙල්ලා හම්බ කරගත්තා කියලා ඔප්පු කරගන්න පුළුවන් නම් සල්ලි ඒ කාලේ ඩික්ලෙයාර් කර යුතුව තිබුණ සල්ලි ඩික්ලෙයාර් කරේ නැහැ කියලා 100%ක බද්දකට ඒ සල්ලි නීති අනුකූල කරගන්න පුළුවන්. එතකොට මේ රටේ ඉන්නවා ජීවත් වෙනවා ගරු මන්ත්‍රීතුමා නීති අනුකූලව බිස්නස් කරලා ව්‍යාපාර කරලා බොහොම සදහවත්ව ජීවත් වෙන පිරිසක්. දැන් මේ වගේ දේවල් සිද්ධ වුණාම අනිවාර්යයෙන්ම අපි මේ කට්ටියට විශාල අසාධාරණයක් කරනවා. එතකොට මේක දැක්කම අපේ අනාගත පරම්පරාවටත් හිතෙන්න පුළුවන් මෙතන වැරදි පූර්වාදර්ශයක් තියෙනවා. මුදල් හංගගෙන ඉඳලා බදු ගෙවන්න නැතුව එතකොට අනිවාර්යයෙන් මේකෙන් කඩාවැටෙන්නේ රජයේ රට රටේ ආර්ථිකය. ඒ මුදල් නැවතත් පසු කාලයක ඩික්ලෙයාර් කරලා ඉවරලා අඩු බදු ගෙවලා ඒව නීති අනුකූල කරගන්න පුළුවන් කියන එක. එතකොට මේ විදියට මේක දිගින් දිගටම දෙපැත්තම කතා කරපු හින්දා මම මේ දේවල්ම නැවත නැවත කියන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් මේ ක්‍රමයෙන් අපි දකිනවා අපේ රටේ මේ වගේ දේවල් අපි මුදුන්පත් කරගන්න හදනකොට මේවා තමයි මේකෙන් තමයි රට හදාගන්න පුළුවන් කියලා මතයක් පතුරවන්න හදනකොට මේ කලාපේම අල්ලපු රටක් තියෙනවා පකිස්තානෙ. දැන් ඒකේ මොකද කරන්නේ? ඒකේ ආගමැති කෙනෙක් එතුවා මේ දවස්වල ඒ ජාවාරංකාරුවේ මුදල් හංගන් හිටපු අය බදු ගෙවපු නැති අය අල්ලලා හිරගෙවල්වල දානවා. එතුවා මීට කලින් හිටපු අගමැතිත් දැන් හිරේ දාලා තියෙනවා. නවාස් ෂරීෆ්. නවාස් ෂරීෆ් ඉල්ලුවා පහුගිය දවස්වල වෛද්‍ය ප්‍රතිකාර ගන්න සිංගප්පූරු යන්න දෙන්න කියලා. අපේ රටේ නම් මොකද වෙන්නේ? ඉරගෙදර කාට යන්න බැරුණත් දේශපාලනඥයාට යන්න පුළුවන්. ඉම්රාන් ඛාන් කිව්වේ අනිත් ඉරකාරයොන්ට යන්න දෙන්න බැරි හින්දා ඔබතුමාටත් යන්න දෙන්න බෑ කියලා කිව්වා. එතකොට මේ වගේ තත්ත්වයක් ඒ වගේ අරමුණු වලින් වැඩ කරනවා නම් එතකොට අපිට විවේචන නැහැ, සැක හිතන්න අවශ්‍ය නැහැ. ඒ වගේ නායකයෝ ගැන භක්තියකින් අපිට බලන්න පුළුවන්. හොඳ වෙලාවට මේ තමුන්නාසලා මේ ගේන ක්‍රමයේ ගේනකොට අද වෙනකොට මදුෂ්ලා වැරදි මාර්ගයෙන් වුණත් මදුෂ් මැරුවේ මදුෂ්ලා ජීවතුන් අතර නැහැ, පොට්ටනෝෆර්ලා ජීවතුන් අතර නැහැ. නැත්නම් මේගොල්ලෝන්ගේ කුරුසල්ලි ඔක්කොම අනිවාර්යයෙන් මේ කාලේ නීති අනුකූල කරගන්න තිබ්බා. බිලියන ගණන් හංගපු සල්ලි පාතාලේ සල්ලි ඔක්කොම නීති අනුකූල කරගන්න තිබ්බා. අපි දකිනවා මේ වගේ ක්‍රියාදාම සිද්ධ වෙනකොට රටක ලෝකයකට පිළිගැනීමක් හම්බ වෙන්නේ නැහැ. අපි ආයෝජකයන් බලාපොරොත්තු වෙනවා. නමුත් මේ වගේ දේවල් සිද්ධ වෙන රටවල් වලට ආයෝජකයන් එන්නේත් නැහැ. විදේශ රටවල්
තව විනාඩි දෙකක කාලයක් තිබෙනවා.
මේ වගේ දේවල් සිද්ධ වෙන රටවල් වලට ලෝකෙ පිළිගැනීමක් නැහැ කියලා අපි දැකලා තියෙනවා. ඊළඟට මම කතා කරන්න ඕනේ ඊයේ දවසේ මෙතන විවාදයක් තිබිලා ඡන්දයක් තිබුණා හදිසි නීතිය. අතීතයේ අපි හදිසි නීතිය මේ රටේ ගෙනාවේ ජනතාවගේ ජීවිත ආරක්ෂාවට, රජයේ දේපළ ආරක්ෂාවට, රටේ නීතිය සාමය පතුරවා ගන්න, ආරක්ෂා කරගන්න ඒ වගේ දේවල් වල. දැන් අපි මේ රටේ හදිසි නීතිය කියනවා හාල් පිටි සීනි හදිසි නීතිය. මේ පළවෙනි වතාවට මම හිතන්නේ මම මේ ඇහුවමයි ලෝක රටක හාල් පිටි සීනි හදිසි නීතියක් කියනවා. එතකොට මේක හරහා තමයිලු සේවා සපයන්න පුළුවන්. මේක හරහා තමයිලු අත්‍යවශ්‍ය භාණ්ඩ, පාරිභෝගික භාණ්ඩ සපයන්න පුළුවන්. ඒ හදිසි නීතිය ගැන අපි විශ්වාස කරන්නේ නැහැ. අපිට විශ්වාසයක් තියන්න බෑ. මේ වර්තමාන අර්බුදයේ විසඳීමට වෙනත් නීති තියෙනවා. ආපදා කළමනාකරණ නීතිය තියෙනවා. පාරිභෝගික අධිකාරියේ නීතිය තියෙනවා. ඒ නීති හරහා මේ අර්බුදයේ විසඳන්න පුළුවන්. තමුන්නාසලා මේ වැනි අර්බුද විසඳන්නත් හදිසි නීතිය කියනවා නම් යුද්ධයක් ආපු දවසට තමුන්නාසලා මොනවා කරයිද දන්නේ නැහැ. එතකොට තමුන්නාසලාට හදිසි නීතිය බැරි වෙනවා. ඊට වඩා අලුතෙන් ලොකු නීති ගැන වටේ දුවන්න එනවා අලුත් නීති තියෙනවා කියන සොයසොය. ඒකන්ද මේක එච්චර සදාචාරාත්මක ක්‍රමයක් හැටියට අපි දකින්නේ නැහැ. අනිත් එක තමුන්නාසලාට මේ ප්‍රශ්නේ තියෙන්නේ මේ හදිසි නීතිය ගෙනෙන්නේ අපි දකින්නේ ජනතාවගේ ඓතිහාසිකම් වෙනුවෙන් හඬ නගන ජනතාව නිශ්ශබ්ද කරන්නයි කියන එකයි අපේ මතය. ඊට අමතරව අපි දකිනවා ජනතා මර්ධනය කරන්න, උද්ඝෝෂණාදිය පාලනය කරගන්න තමුන්නාසලා අනිවාර්යයෙන් මේ හදිසි නීතිය පාවිච්චි කරනවා. හැබැයි අපි තමුන්නාසලාට මතක් කරලා දෙන්න ඕනේ, අද මේ රටේ ජනතාව ක්‍රමානුකූලව මේ රටේ ජනතාව අලුතෙන් හිතන්න පටන් අරන් තියෙනවා. මේ හදිසි නීති කෙනෙල්ලා මේ රටේ ජනතාව මර්ධනය කරන්න බෑ. අද මේ රටේ ජනතාව හිරගෙවල් වලට බය නෑ. ඒගොල්ලෝ හිරගෙවල් වල ලගින්න ලෑස්ති. තරුණ පරපුර වැඩියෙන්ම නීතියට ගරු කරන ඇරෙන්න රජයේ අධිකාරියට බලය වැඩි විදියට පාවිච්චි කිරීමට ගරු කරන්න මේ රටේ දැන්ට ලෑස්ති නෑ. ඊළඟට අපිට කියන්න පුළුවන් මතක් කරන්න ඕනේ මේ ප්‍රශ්නේ ඇවිල්ලා තියෙන්නේ තමුන්නාසලා ජාවාරංකාරය ආරක්ෂා කරනවා. දැන් කලින් කතා කරපු අර ගරු ඇමැතිතුමා කිව්වා සීනි ප්‍රශ්නය ගැන කිව්වා එතුමා, ඒව දෙන්න බැරි වුණා කිව්වා ලාභයට. ඒගොල්ලෝ ඔක්කොම තමුන්නාසලා කට්ටිය, අපේ කට්ටිය නෙමෙයි. එතකොට ඒ ආකාරයට තමුන්නාසලා ඒව කරන කට්ටියට අවශ්‍ය පියවර ගන්න. තමුන්නාසලා ඉස්සෙල්ලා රට හදන්න ඕනේ කියලා තුනෙන් දෙකක් ඕනේ කිව්වා. ජනතාවයක තමුන්නාසලාට දුන්නා. ඊළඟට තමුන්නාසලා කිව්වා 20 වෙනි සංශෝධනය ඕනේ කියලා. තමුන්නාසලාට ඒකත් ජනතාව ලබා දුන්නා. පාර්ලිමේන්තුව ඇතුලේ තමුන්නාසලා එක ලබා ගත්තා. දැන් තමුන්නාසලා කියනවා රට හදන්න හදිසි නීති ඕනේ කියලා. එහෙම ගියෝදින් තමුන්නාසලා කොහෙන් කෙලවර වේද යන්නේ කියලා අපිට හිතා ගන්න බෑ. රට මේ විදියට ගිහිලා ගොඩනගන්න බෑ තමුන්නාසලාට. මේ විදියට ගියොත් අපිට හිතෙන්නේ අන්තිමට තමුන්නාසලා යනකොට යන්නේ අර යන යකා කොරහක් බිඳගෙන ගියා වගේ මේක ගොඩ දාන්න බැරි තරකට තල්ලු කරලා.
අවසන් කරනවා.
තමුන්නාසලා දන්නවා මම අවසන් කරනවා. තමුන්නාසලා දන්නවා මේ රටේ ආර්ථික විශේෂඥයෝ ඉන්නවා. තමුන්නාසලා පැත්තෙත් ඉන්නවා, අපේ පැත්තෙත් ඉන්නවා. මේ ඔක්කොම ගිහිල්ලා තියෙන්නේ එකම විශ්වවිද්‍යාල වලට. ඒකන්ද ඔය කියන ආර්ථික ක්‍රමවේද හරහා පමණක් මං හිතන්නේ ඇවතුමා මේ විදන් තල්ලු කරගෙන යන රට මේ කන්තිවන් නවතින තැන ඔය ආර්ථික විශේෂඥයන්ට හදන්න බෑ. අනිවාර්යයෙන්ම අපිට ලීකාන් නියුල වගේ කට්ටිය සොයා ගන්න වෙනවා, ඩොක්ටර් මහතිර්ලා වගේ කට්ටිය සොයා ගන්න වෙනවා, මේ රට හොල්ලන්න පුළුවන් නායකයෝ අපිට ගේන්න වෙනවා. අපි බලාපොරොත්තු වෙන අපේ විපක්ෂ නායකතුමා එක් කරන තැනට එයි කියලා. නමුත් ඒක ජාතිය අවශ්‍යතාවය තමුන්නාසලා hina වෙන්න එපා. ඒ නමුත් අවුරු කරත් ඒක ජාතිය අවශ්‍යතාවයක් කියලා මම කියමින් කතා අවසන් කරනවා.
බොහොම ස්තුතියි ගරු මන්ත්‍රීතුමනි. ගරු අමාත්‍ය දහසිරි ජයසිංහර මැතිතුමා, ඔබතුමාට විනාඩි 7ක කාලයක් තිබෙනවා.
මුලසනාරට මන්ත්‍රීතුමනි, විශේෂයෙන්ම අද වැදගත් පනත් කෙටුම්පත් දෙකක් ඉදිරිපත් වෙලා තියෙන අවස්ථාවක්. මම ස්තුතිවන්ත වෙනවා විශේෂයෙන් මුදල් ඇමතුමාට. මේ රටේ ඇත්ත ආර්ථික අර්බුදය පිළිබඳ යම් කැඩපතක තිබිච්ච කුඩා කොටසක් එතුමා මේ රටේ මුදල් ඇමතුමා ඉදිරිපත් කරා. ඒකට මම ස්තුතිවන්ත වෙනවා. මොකද හේතුව අපි සියලු දෙනාම පිළිගන්න ඕනේ මේක එක ආණ්ඩුවලට බැන බැන ඉඳලා නෙමෙයි මේ වැඩේට අපි සමත් වෙන්න ඕනේ මේකෙන් එළියට එන්න. මේ හැම ආණ්ඩුවක්ම කවුරුවත් මං හිතන්නේ කිසිම ආණ්ඩුවක් රටක් විනාශ කරන්න වැඩ කරයි කියලා. එහෙම තමයි අවුරුදු 70ක් ගැන සාමාන්‍ය ජනතාවගේ මතය තියෙන්නේ. නමුත් හැම ආණ්ඩුවක්ම හදන්නේ පුළුවන් තරම් ජනතාවට සේවය කරන්න, සංවර්ධනය කරන්න, වැඩ කටයුතු කරන්න මේ සියල්ලටම ක්‍රියාත්මක වෙන්න. නමුත් අපේ අවාසනාව රටේ අපිට ස්ථාවර වැඩපිල්ලක් නැහැ. අවුරුදු 50ක් 60ක වැඩපිල්ලක් අපිට ඕනේ. ඒක තමයි කියන්නේ. ඒක තමයි දැන් ඔබතුමාත් ඊට පස්සේ ඇවිල්ලා අහුවෙන්නේ ඒ ගණේටම තමයි. ඒකේ තියෙන ප්‍රශ්නේ ඒකද කොයි තරම් හොඳ වුණත් මොනව කරන්න ඇදුවත් අන්තිමටම කියන්නේ සරත් පොන්සේක මහත්තයත් ඕක තමයි කිරුවේ කියලා අන්තිමටම බැනුම් අහන්නේ අපිට ඔබතුමාට ඔක්කොටම. මයිකෙම කියන්නේ 10කට වක් කියන්නේ ඔබතුමාත්. ඉතින් මං හිතන්නේ මේ ක්‍රියාදාමය අපි හදාගන්න පුළුවන් වෙන්නේ මේ රටේ ඇත්ත ආර්ථික තත්ත්වය මේ රටේ මිනිස්සුන්ට කතා කිරීමෙන් පමණයි කියලයි මම විශ්වාස කරන්නේ. ඒ නිසා ඇවිල්ලා මොන ආණ්ඩුව ආවත් රුපියල් 10000න් පඩි වැඩි කරනවා, 25000න් පඩි වැඩි කරනවා කියලා කිව්වත් අවසාන ආර්ථික මොඩලය හඳුන්ලා වැඩ කටයුතු කරන්නේ මුදල් ඇමතුමා. මුදල් ඇමතුමා ගිහිල්ලා ඉඳගත්තන් පස්සේ තමයි තේරෙන්නේ මොකද්ද ආර්ථිකයට ඇත්තම වෙලා තියෙන්නේ කියලා. ඒක නිසා තමයි අද එතුමා පුළුවන් තරම් මාන්සි වෙන්නේ මේ ක්‍රියාදාමය තුළ පුළුවන් තරම් එක පැත්තකින් ග්‍රාමීය වශයෙන් කරන්න තියෙන සංවර්ධන වැඩ අඩපන්නකර ඒවට අවශ්‍ය කරන මුදල් ටික දෙන්න, ඒ වගේම අත්‍යවශ්‍ය වියදම් ටිකට විතරක් අවශ්‍ය කරන මුදල් ටික දෙන්න, නාස්‍ය අඩු කරන්න, දූෂණය අඩු කරගන්න මේ වැදී වැඩපිළිවෙලට එතුමා දැන් අද වැඩපිළිවෙල සකස් කළ තිබෙනවා. ඒ නිසා තමයි අපි මේ කතා කරන්නේ. විශේෂයෙන් ගත්තොත් 2010 2014 කාල පරිච්ඡේදය තුල අපිට ගත්තම ඕම් පැහැදිලිව තේරෙනවා 6.78% ආර්ථික වර්ධන වේගයක් තිබුණත් ඒක 2015 2019 කාලේ 3.74% අඩු වෙලා තිබෙනවා. මේක තමයි අපි ඇත්ත වශයෙන් දකින කාරණේ. මේ කාටවත් දොස් කියලා වැඩක් නැහැ. අපි මේ ඇති වුණ ආණ්ඩු කාලවල තුන ඇතුළත තත්ත්වයන් එක මම මේ කතා කරන්නේ. ඒ වගේම විශේෂයෙන්ම අපි ගත්තොත් දළ දේශීය නිෂ්පාදනයෙන් 86.8%ක රාජ්‍ය ණය බර වර්ධනය වීම අද වෙනකොට මේක වැඩි වෙලා තියෙනවා 101 දක්වා මේක වැඩි වෙලා තියෙනවා. අපිට දළ දේශීය නිෂ්පාදනය ප්‍රතිශතයක් ලෙස රාජ්‍ය ණය ප්‍රමාණය. එතකොට අපි එන්න මේක වැඩි කරගෙන යන තත්ත්වයක් තියෙන. අපිට ඒකට කරන්න තියෙන කාරණා ගණනාවක් ආර්ථිකයේ වශයෙන් අපිට ගන්න තිබෙනවා. ඒ නිසා එක ක්‍රමවේදයක් තමයි අපිට බලාපොරොත්තු වෙන්නේ අපි සංචාරක ව්‍යාපාරය යම්කිසි විදිහකට වර්ධනය කර ගැනීමේ ක්‍රියාදාමය ඉස්සරහට ගෙනියන්නේ. ඒක තමයි මේ එන්නත් කරනෙන් පස්සේ ඊළඟට කරන්න හදන ප්‍රධානම වැඩපිළි. ඊළඟට ආයෝජන අවස්ථා වැඩි වැඩියෙන් ගෙන්න ගන්න. මේ වගේ ක්‍රියාදාමයන් තුල රට ඇතුලේ ඉතිරීම් ටික වැඩි කරගන්න පුළුවන් නම් රටේ මිනිස්සු කුඩා පරිමාණයේ ව්‍යාපාර පටන් ගන්නවා නම් තමන්ගේ ජීවනෝපාය වර්ධනය කරගන්න මේ තමන්ගේ සහනාධාර ගන්න ප්‍රමාණය අඩු වෙනවා නම් එතනින් රටක් ක්‍රමානුකූලව දියුණු වෙනවා. ඒ නිසා මම හිතන්නේ අපි යන්න එතෙන්ද මේක තල්ලු කරගන්න ඕනේ. අපේ රටේ ආදායම් බදු ගෙවන්න තියෙන කැමැත්ත නැත්තම් ප්‍රමාණය ගත්තොත් අපි ඔබතුමාලා කල්පනා කරන්න ඕනේ මේ සංස්ථාපිත ආදායම් බදු සඳහා බදු අනුකූලතාවය තියෙන 48%ක් පමණයි. ඒ වගේම පුද්ගල ආදායම් බදු සඳහා බදු ගෙවන්න කැමැත්ත දක්වන ප්‍රමාණය ඉන්නේ 36%ක්. එතකොට වැට් වලට 2020 වසරේ සඳහා බදු අනුකූලතාවයෙන් තිබුණ 36%ක්. ඒ නිසා බොහොම පැහැදිලිව ගත්තොත් අපේ රටේ බදු ගෙවන ප්‍රමාණය ක්‍රමානුකූලව අඩු වෙලා තියෙනවා. බදු දැලට හසු වෙලා තියෙන ප්‍රමාණය 105 විතර ඉඳලා ඒ කාලේ අඩු වෙලා ගිහිල්ලා තිබෙන තත්ත්වයක් අද තියෙනවා. ඒ නිසා අපි නැවත ක්‍රමානුකූල මම ඊයේත් අපේ මුදල් ඇමතුමට යෝජනා කරේ අඩුම තරමේ හැම කෙනෙක්ම ෆයිල් එකක් රුපියල් 100ක් දීලා ෆයිල් එකක් ඕපන් කරන්න පුළුවන් නම් බදු ගෙවන්න ඕනේ කියලා අපි හැම කෙනාම කැමති වෙලා මේ රටේ ඇත්ත කතා කරන මිනිස්සු විදියට අපිට හැම කෙනෙකුටම මේකට දායකත්ව දෙන්න පුළුවන්. ඒ නිසා මම හිතන්නේ මේ ක්‍රියාදාමය ඉස්සරහට ගෙනිච්චොත් පමණයි අපිට මේ ක්‍රියාදාමය ඉදිරියට අරන් යන්න පුළුවන් වෙන්නේ. දැන් උදාහරණයක් ගත්තොත් 2019 අපිට ආදායම් බදු වලින් අපි බලාපොරොත්තු වුණා බිලියන 1900ක්. නමුත් ඇත්ත වශයෙන් අපිට හම්බුනේ බිලියන 1300ක් බිලියන 600ක් 2019 බදු වැඩි කරලා එකතු කරගන්න හදපු බදු මුදල් ටිකවත් අපිට හම්බුනේ නැහැ. එතනත් බිලියන 600ක අඩුවක් තියෙනවා. මේ අවුරුද්දේ ගත්තොත් 2021 මේ වගේම තත්ත්වයක් තියෙනවා. හම්බෙන්න තිබිච්ච මුදල් ටික අපිට ලැබෙන්නේ නැහැ බදු ආදායම් විදියට. ඒතර මේක බලාගෙන තමයි අපි ආයවැය සකස් කරන්නේ. ඒතර ආයවැය අවසන් වෙනකොට අපි විශාල අර්බුදයකට යනවා. මං හිතන්නේ අපිට තියෙන වෙලාවත් එක්ක මේ ප්‍රශ්නෙට විසුමක් නැති වෙනවා. ඒකයි මම කිව්වේ. විශේෂයෙන්ම මේ ගේන බදු සමාපනත මං හිතන්නේ මේක එක පැත්තකින් කතා කරන්න පුළුවන් හොරුන් ආරක්ෂා කරන්න වංචාකාරීන් ආරක්ෂා කරන්න කියලා. හැබැයි අපේ බලාපොරොත්තු හැම ආණ්ඩුවක්ම 2001 ඔබතුමාට මතකයි මේ වගේම පටතක් ගෙනාවා 2002 අංක 7 ධර්ම දේශීය ආදායම් බදු පනත 2003 අංක 10 ධර්ම දේශීය ආදායම් බදු පනත මේ ඔක්කොගෙන් බැලුවේ පුළුවන් තරම් බදු බරට නැත්නම් බදු දැලට එකතු කරගන්න පුළුවන් ප්‍රමාණය සම්පූර්ණයෙන් වැඩි කරගන්න වැඩපිළිවෙළ සකස් කරන්න. මම හිතන්නේ මේ ක්‍රියාදාමය තුළ අපි බලාපොරොත්තු වෙනවා පුළුවන් තරම් වත්කම් හෙලිදරව් නොකරපු අය විශාල සංඛ්‍යාවක් ඉන්නවා. ඒ අය කොහොම හරි මේ බදු දැලට එකතු කරගැනීමේ මේ වැඩපිළිවෙළ තමයි අපි ක්‍රියාත්මක කරන්න හදන්නේ. ඊට අමතරව මම කියන්න කැමතියි විශේෂයෙන් ශ්‍රී ලංකා සුරගම්පත් සහ විනිමය කොමිසම් සභාවේ පනත් කරුම් පද ඉදිරිපත් වෙලා තියෙනවා. ඒකේ කාරණා ගණනාවක් තියෙනවා සංශෝධනයෙන් ලක්විය යුතු කරුණු. මම හිතන්නේ ඒක ගැන අපි සාකච්ඡා කරලා දැනට යම් යම් කාරණා ගණනාවක් අපි වෙනස් කරලා තිබෙනවා. විශේෂයෙන්ම අපේ මූලික බලාපොරොත්තු තියෙන්නේ මේ කොටස් වෙළඳපොළ ශක්තිමත් වුණොත් තමයි ඉස්සර පෙරදිග ඉන්දියානු වෙළඳ සමාගම මේ ක්‍රියාදාමය තමයි පටන් ගත්තේ. මොකද හේතුව ඔවුන් බැංකුවලට බරක් නොදී ලංකාවේ තියෙන දේශීය බැංකුවලට බරක් නොදී තමන්ගේ කොම්පැනිය මේ ෂෙයා මාකට් එකට නැත්නම් කොටස් වෙළඳපොළට දැම්මීම තුළ ඒ විශාල පිරිසක් ඇවිල්ලා මේකට ආනේ නැත්නම් ආයෝජනය කරන්න වැඩපිළ සකස් වීම තුළ බැංකුවලට තියෙන බර අඩු කිරීම තමයි කොටස් වෙළඳපොළේ මූලික කාර්යභාරය වෙලා තිබුණේ. නමුත් පහුගිය කාලේ අපි දැක්කා මේකෙදී විවිධ ආකාරයේ බලපෑම් නිසා විශාල වශයෙන් කොටස් වෙළඳපොළ කඩාගෙන වැටෙන තත්ත්වයට පත් වුණා. විශ්වාසය කඩාගෙන
වැටුණා.
ඒ නිසා මේ තත්ත්වේ නැති කරන්න තමයි මේ පරත් කළුම්පත ස්ථාපිත කරලා තිබෙන්නේ. මේකේ දැනටමත් යම් යම් ප්‍රශ්න ගණනාවක් තියෙනවා. විශේෂයෙන් මම අපේ මුදල් ඇමතුමාගෙනුත් ඉල්ලන්න කැමතියි. මේකෙදි විශේෂයෙන්ම මේ කාරණා පිළිබඳව ගත්තම මේ නීතිය ඇති වෙන්න තියෙනවා අපිට වැදගත් කාරණා ගණනාවක්. මොකද අපි 147 වෙනි වගන්තියට ගියොත් මං හිතන්නේ රුපියල් මිලියන 10කට නොඅඩු දඩයකටෝ වසර 10ක් නොකිරීම කාලයකට බඳනාගත කිරීමටෝ ධනය බන්ධනාගත කිරීම දෙකටම යටත් කරන්න පුළුවන් කියලා දාලා තිබෙනවා මේකේ. හැබැයි මේ ක්‍රියාදාමයට මෙහා පැත්තේ විශාල පිරිසක් මේ ප්‍රශ්නවලදී අත්අඩංගුවට අරගෙන නැත්තම් ඔවුන්ට විරුද්ධව ක්‍රියා කරන වැඩපිළිවෙළක් මේක ඇතුළේ තිබුණා. තවමත් අපේ කොටස් වලඳ බල කුඩා කොටස් වලඳ බලක් දැවැන්ත කොටස් වලඳ බලක් නෙවෙයි. අද ඇමරිකාවේ ගත්තොත් 55%ක් මේ කොටස් වලඳ බලවල් වලින් වැඩිම තත්ත්වයේ තියෙන ඇමරිකාවේ. ඊට පස්සේ දෙවෙනිට තියෙන ජපානය. ඒ වගේ මම කියන්නේ කැමති අපේ කුඩා වලඳ බලක් තුල මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරනට පුළුවන් තරම් ආයෝජකයන් ආකර්ෂණය කරගන්න වැඩපිළිවෙළකට තමයි අපි ආයුත්තේ ආකර්ෂණය කරගන්න එම්ම වෙනුවට උන්ව සම්පූර්ණයෙන් පාලනය කරන දැනකට ගියොත් මං හිතන්නේ විශාල අරුබුදයක් වෙනවා. මේ කොටස් වලින් මිනිස්සු ඉවත් වීම සිද්ධ වෙන්න පුළුවන්. ඒ නිසා විශේෂයෙන්ම ඒ වගේම මං හිතන්නේ මෙතනදි තව කාරණයක් මට මතක් වුණා. මේකෙදි 80 වෙනි වගන්තිය මේකේ බොහොම පැහැදිලිව තිබෙනවා ලයිස්සුගත කළ සමාගම් සහ ලයිස්සුගත නොකළ සමාගම් කියලා. මං හිතන්නේ ඒක මුදලමතුමා එකඟ වෙලා මං හිතන්නේ ඒක ඉවත් කරලා තිබෙනවා. ලයිස්සුගත නොකළ සමාගම් මේකට ඇතුළත් කරගත් යුතු නැහැයි කියලා. මොකද 280කට වැඩිය කම්පනීස් ගණනාවක් දැන්ට කොටස් වලඳ පොලේ අපි ක්‍රියාත්මක වෙමින් පවතින තත්ත්වයක් තිබෙන. ඒක පාලනය කරගන්න බැරුව තවත් නැතිව ටිකක් කොහොමද මේක ඇතුළට අරගන්නේ කියන ප්‍රශ්නය මම හිතන්නේ ඇතිලා තිබෙනවා. ඊට අමතරව විශේෂයෙන්ම එක කාරණයක් තමයි මම මතක් කරන්න කැමතියි. විශේෂයෙන්ම මේ කාරණය ගැන යම් ප්‍රශ්නයක් ආපු ගමන් නඩු පැවරීමේ කාර්යභාරය සම්පූර්ණයෙන් ඒක බාර දීලා තිබෙනවා නීතිපති දෙපාර්තමේන්තුවට. ඇත්ත වශයෙන් මේ කොටස් වෙළඳපළ තුල නැත්නම් මේ කොමිසම් සභාව තුල ඉන්නවා ඉතාම දක්ෂ අය මේ ක්‍රියාදාමය ඉස්සරහට ගෙනියන්න පුළුවන් අය. මේක නීතිපති දෙපාර්තමේන්තුවට යැවීම තුළ මම හිතන්නේ යම් ප්‍රශ්න ගණනාවක් ඇවිල්ලා තිබෙනවා. විශේෂයෙන්ම මේකට මුදල් ඇමතුමාට බලය ලබා දීමේ ක්‍රියාවලියට මම ගොඩක් එකඟ වෙනවා. මොකද හේතුව පෞගේ කාලවකවානුවේ මේකට පත් කරන්න ඕනේ 6 දිනක් ව්‍යාපාරිකයන් බවට පත් වෙලා තිබුණා. නමුත් පත් කිරීමේදී පත් කළා තියෙන්නේ ව්‍යාපාරවලට නැත්තම් ඒ කොටස් වෙළඳපළ පිළිබඳව හෝ නැත්තම් මේ ව්‍යාපාර කොටස් වෙළඳපළ පිළිබඳව කිසිදු අත්දැකීමක් නැති අය සමහරලාට පත් කරලා තිබුණා. මේක තුළ යම් අරුබුදයක් තියෙනවා. මේ නීතිපති දෙපාර්තමේන්තුවේ කෙනෙක් සභාපති කිරීම ගැන නෙමෙයි මම මේ ප්‍රශ්නේ තියෙන්නේ. නමුත් අපි දන්නවා යම් කිසි විදියකට මේක ගැන හිතකර මානසිකත්වයක් තියෙන ව්‍යාපාරිකයන් 6 දෙනා අතුරින් කෙනෙක් පත් කරන්න පුළුවන් නම් මං හිතන්නේ ඒක වැදගත් කියලා මම විශ්වාස කරන්නේ. ඒ වගේම ඕනම වෙලාවක උන්ව යත් කරන්න පුළුවන් වාතාවරණයක් මුදල් ඇමතුමාට අපේ සංශෝධන බලය ලබා දීලා තියෙනවා. මම හිතන්නේ ඒකත් එක්ක අපි සන්තෝෂ වෙනවා. මම හිතන්නේ තව කාරණා ගණනාවක් කතා කරන්න තිබුණත් වෙලාවේ තිබෙන ප්‍රශ්න නිසා මම මගේ කතාව අවසන් කරනවා. විශේෂයෙන්ම මේ ක්‍රියාවලිය තුළ අපේ ආර්ථිකය ශක්තිමත් කිරීමේ ක්‍රියාවලිය ඉදිරියට යන්න පුළුවන් වැඩපිළිවෙළ සකස් කරන්න අපි සියලු දෙනාම පක්ෂ පාට ભેදකින් තොරව ශ්‍රී ලංකාවෙන් ඉදිරියට එකතු වෙමු කියන ඉල්ලීම කරමින් මගේ වචන ස්වල්ප අවසන් කරනවා.
සුතිගරු මහත්තුමා මිලඟට ගරු වේලු කුමාර මන්ත්‍රීතුමා ඔබතුමාගේ විනාඩි 3ක කාලයක් වෙනවා.
ගරු සභාපතිතුමනි අද මුදල් 50ක් පිළිබඳව සාකච්ඡා කරනකොට මට තියෙන විනාඩි 3 ඇතුළතදී ඊයේ පැවති කැබිනට් තීරණ වලින් කාරණයක් පිළිබඳව ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම අපි දන්නවා මේ ආණ්ඩුව රටේ සම්පත් රැකගන්න රටේ ඉඩකඩම් ටික රැකගන්න ආපු මේ ආණ්ඩුව, ඒ වගේම පොඩි මිනිහට වැඩක් කරන්නම් කියලා ආපු මේ ආණ්ඩුව සැලන්දිවා ආයතනයේ අරා අගනුවර තියෙන ඉතා වටිනා ඉඩකඩම් වටිනා ඒ ගොඩනැගිලි විකුණන්නට වෙන්දේසිය දැම්මා, විදේශියන්ට වෙන්දේසිය දැම්මා. දැන් ඊයේ තීරණයක් අරගෙන තියෙනවා ගොවි පොළවල් දෙකකින් අක්කර 1,100ක් විදේශ ආයෝජකයන්ට පුද්ගලයන්ට ඒ වගේම පුද්ගලික ආයතනවලට ලබා දෙන්න. නිකවැරටිය ගොවි පොළෙන් අක්කර 800ක් ඒ වගේම වට්ටකච්චේ ඒ ගොවි පොළෙන් අක්කර කොට්ටකච්චි කියලා මේකේ තියෙන වට්ටකච්චි එක. ඒක හරියට ලියන්න. හරි ඒකේ අක්කර ඒකත් ලියලා නැහැ විකුණන වේගෙට. හරි ඒකෙන් අක්කර 250යි. එතකොට අක්කර 1,100ක් වෙන්දේසිය දාලා තියෙනවා ගොවි පොළවලින්. ඒ වගේම ජනතා වතු සංවර්ධන මණ්ඩලයට අයිති රාජ්‍ය වතු ආයෙන් ගලබොඩ මවුන්ජීන් වත්තෙන් අක්කර 811යි. ඒ වගේම දෙල්තොට වත්තෙන් අක්කර 200යි. ග්‍රේට් වෙලි වත්තෙන් අක්කර 150යි. අක්කර 161ක් වෙන්දේසිය දාලා තියෙනවා රජයේ ඉඩම් විකුණන්න දාලා තියෙනවා විදේශිකයන්ට. ඒ වගේම පුද්ගලික ආයතනවලට විකුණන්න අනුමැතිය දීලා තියෙනවා. විශේෂයෙන්ම මුදල් ඇමතිතුමත් ඉන්න මේ වෙලාවේ මම විශේෂයෙන්ම ජනතා වතු සංවර්ධන මණ්ඩලයේ ඉන්න වතු කම්කරුවන් අවුරුදු 150ක කාලයක් කම්කරුවන් ඇටියට වැඩ කරලා තියෙනවා. මේ රටේ පුරවැසියෝ ඇටියට අදත් මේ ජනතාව ඉන්නේ ලයම් කාමරයක් තුළ. එතුමා අපේ ජනතාවට තමන්ට කියලා නිවසක් තනා ගන්න ඉඩක් නැහැ. ඒ වගේම තමන්ගේ ජීවනෝපාය ගෙනියන මේ ඉඩම් ටික තමා නැවත වරක් මේ පුද්ගලයන්ට විදේශිකයන්ට ලබා දෙන්න මේ අනුමැතිය ලබා දීලා තියෙන්නේ. ඉතින් ඒ ජනතාව ඉදිරියේදී කොහොමද ජීවත් වෙන්නේ? එන්ද මේ පිළිබඳව නැවත සලකා බලන්න. විශේෂ මාග නංගල් ஒரு விடயத்தை குறிப்பிட வேண்டும். அரச அரசினது தோட்டங்களான மக்கள் தோட்ட அபிவிருத்திக்கு சொந்தமான கலபட மவுஞ்சின் தோட்டத்தினுடைய 811 ஏக்கர் நிலத்தையும் டெல்டா தோட்டத்தினுடைய 200 ஏக்கர் நிலத்தையும் கிரேட் வேலி தோட்டத்தினுடைய 150 ஏக்கர் நிலத்தையும் இந்த அரசாங்கம் வெளிநாட்டவருக்கு தனியாருக்கு விற்பதற்கு கொடுப்பதற்கு அமைச்சரவை அனுமதி அளித்திருக்கின்றது. நான் கடந்த பல மாதங்களாக குறிப்பிட்டு வருகின்றேன், அரசின் பங்காளியாக இருக்கக்கூடிய அரசின் பங்காளியாக இருக்கக்கூடிய ஈதோகாவிற்கு நான் குறிப்பிட்டு வருகின்றேன். வினாரியார், ஈதோகாவிற்கு குறிப்பிட்டு வருகின்றேன், கண்டி மாவட்டத்தின் உங்களுடைய பிரதிநிதி தொடர்ச்சியாக இந்த காணி வியாபாரத்திற்கு துணை போய் கொண்டிருக்கின்றார் என அவை இந்த அரசாங்கத்திடம் நாங்கள் கேட்பது 150 வருடம் கூலி தொழிலாளியாக இருந்து விட்டோம், அதை இன்னும் 100 வருடங்களுக்கு அதிகரிக்கும் வேலையை செய்யாதீர்கள் என்பதை நாங்கள் கேட்டுக்கொள்கின்றோம். அரசிலே பிரதிநிதியாக இருக்கக்கூடிய எங்கள் அவர்கள் இதனை எதிர்த்து தடுத்து நிறுத்துவார்களா? முடியாவிட்டால், முதுகெலும்பில்லாவிட்டால் இந்த அரசிலிருந்து வெளியேறுவார்களா என்ற கேள்வியை இந்த இடத்திலே நான் எழுப்பி விடைபெறுகின்றேன்.
சுதி கரு மந்திரிமா, கரு சாகர காரியவசம் மந்திரிமா, ஒத்துமா வினாடி ஹாயக காலையாக லபே
கரு மூலாசனாருட மந்திரிமணி மூலிக வசேன் அத மே சபாவே மான் சம்பந்தி யாம் கிசி பிரகாஷ் அக்கரா ஏ சம்பந்தி பொடி பொட்டாக் விழாவ கண்ண கமத்தி முகத பார்லிமெண்ட் என்ன கலி மங்க அகலத்தி உன அனுகுமார் திசாநாயக மகாத்மா கியன்னே குஹகே கியல நமுத் அது எத்துமாய் ஒப்புகரா මං ඔතුමාට කියනවා පුළුවන් නම් මේ කියපු කතාව මං ගැන අද පාර්ලිමේන්තුවේ කියපු කතාව පුළුවන් නම් පාර්ලිමේන්තු වරප්‍රසාද වලින් එළියට ඇවිල්ලා එළියේදී කියන්න කියන අභියෝගය කරනවා. ඒකම ගරු මූලාසනාරුවට මන්ත්‍රීතුමනි, අද දින ශ්‍රී ලංකා සුරංගුම්පත් හා විනිමය කොමිෂන් සභා පනත් කෙටුම්පත සම්බන්ධයෙන් මේ විවාදයට එක්වීම ලැබීම ගැන මං සන්තෝෂ වෙනවා. මේ සුරකම් සහ විනිමය කොමිෂන් සභාව කියන්නේ මූලික වශයෙන්ම අපගේ කොටස් වෙළඳපළ නියාමනය කරන ප්‍රධාන ආයතනය. දැනට පවතින සුරකුම්පත් හා විනිමය කොමිෂන් සභා පන්තිය ක්‍රියාත්මක වීමේදී ඇති වී තිබෙන කිසියම් බාධක ඉවත් කරගෙන වත්මන් ලෝකයේ ප්‍රවණතා සමග එකතු වෙලා අනුගත වෙමින් ඉතා වේගවත් ගමනක් යාමට මෙම නව පනත මගින් ඉඩකට සැලසෙනු ඇති බව අපගේ විශ්වාසයයි. දැනට තියෙන පනත තුලින් ලෝකයේ සාර්ථක කොටස් වෙළඳපොළවල් හා තරඟකාරී තත්ත්වයකට යාමට අප වෙත තිබූ කිසියම් වූ බාධක ඉවත් කර ගැනීම මෙයින් හැකියාව ලැබෙනවා කියලා අපි විශ්වාස කරනවා. විශේෂයෙන්ම බහුලයිස්ගත කිරීම සඳහා මෙම නව පනත මගින් අවශ්‍ය ශක්තිය ලැබෙනු ඇති බව අපි විශ්වාස කරනවා. ඒ වගේම දැනට ඇති සුරකුම්පත් හා විනිමය කොමිෂන් සභා පන්ත තුලින් කොටස් වෙළඳපොළ අයතා කටයුතු වලට නියැලෙන්නන්නට එරෙහිව කටයුතු කිරීමේදී තිබූ යම් යම් සීමාවන් මෙම නව පන්ත මගින් ඉවත් කර තිබීමත් ඉතාම සාධනීය ලක්ෂණයක් බව කියන්න කැමැති. මේ අනුව කිසියම් හෝ වැරදි සහගත කටයුතු කරන අයවලට එරෙහිව නිසි නියාමනයක් කිරීමේ පුළුල් අවකාශයක් නියාමකවරයා වශයෙන් කොමිෂන් සභාව වෙත ලබා දී තිබෙනවා. ගරු මූලාසනාරුවට මන්ත්‍රීතුමනි, කොටස් වෙළඳපොළ දියුණුව සඳහා වඩාත් හොඳ කාර්යක්ෂම නියාමන ක්‍රමවේදයක් අත්‍යවශ්‍ය වෙනවා වගේම අවශ්‍ය ප්‍රමාණයට වඩා නීති සහ රෙගුලාසි පැනවීම මත ඒ මත ඇතිවිය හැකි අහිතකර ප්‍රතිඵල පිළිබඳවත් අපි සැලකිලිමත් විය යුතු බව මේ අවස්ථාවේ කියන්න ඕනේ. මේ කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසු බොහෝ කොටස් වෙළඳපොළ ආයෝජකයින් මෙම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ඔවුන්ගේ අදහස් පළ කරනු ලැබුවා, යොමු කරනු ලැබුවා. ඒ අනුව ප්‍රජාතන්ත්‍රවාදී රජයක් හැටියට ඔවුන්ගේ අදහස් පිළි අරගෙන ඒ අවශ්‍ය සංශෝධන මං හිතන්නේ කාරක සභා අවස්ථාවේදී සිදු කිරීමට කටයුතු කරනු ඇති. ඒ වගේම ශ්‍රී ලංකාවේ කොටස් වෙළඳපොළ කලාපයේ ඉතා විශ්වාසනීයත්වයකින් යුක්ත වූවෙන්ම දැඩි ප්‍රතිලාභ ලබා ගත හැකි වෙළඳපළක් බවට පත් කිරීම සඳහා මෙව නව පන්තමගින් ඉඩකඩ සැලසෙනු ඇති බව අපි විශ්වාස කරනවා. ගරු මූලාසනාරුඬ මන්ත්‍රීතුමනි, කොටස් වෙළඳපළ කියන්නේ රටක ආර්ථික සංවර්ධනයේ පැතිකඩක් පෙන්නුම් කිරීමක් වෙනවා. පුද්ගලිකාංශ ව්‍යාපාරවලට අවශ්‍ය ප්‍රාග්ධනය සපයා ගැනීමේ කාර්යයේදී මෙන්ම ජනතාවට සිය ධනය වඩා ප්‍රයෝජනවත් ආකාරයෙන් ආයෝජනය කිරීමේදී කොටස් වෙළඳපළ විශාල දායකත්වයක් සපයනවා.
ගරු මන්ත්‍රීතුමා, විනාඩි දෙකක කාලයක් තව තියෙනවා.
ඒ වගේම මම යම්කිසි කාරණයක් අවධානයට යොමු කරන්න කැමතියි. 2009 යුද්ධය අවසන් වන විට ඒකක 3385.55ක අගයක තිබූ සියලු කොටස් මිල දර්ශකය 2014 අවසන් වන විට අපේ රජය මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ රජය බාර දෙන විට තිබුණේ ඒකක 7298.95ක ඉහළ අගයක. නමුත් ආර්ථික විශේෂඥයන්යි කියාගත්තු එක්සත් ජාතික පක්ෂ බලයට ඇවිල්ලා 2005 බලය ලබා ගැනීමෙන් පස්සේ කොළඹ කොටස් වෙළඳපළ කොච්චර දුරකට කඩාවැට්ටුවද කියනවා නම්, ඊනියා ආර්ථික විශේෂඥ යහපාලන රජය විසින් 2019 අප වෙත රජය බාර දෙන විට කොටස් වෙළඳපළේ ඒකක අගය 6129.21ක් දක්වා පහළ බැස තිබුණා. ඒ වගේම ඒ කාලය තුල ලංකාවේ ව්‍යාපාරික කටයුතු කළ තැරැව්කාර සමාගම් 26ක් අතරින් සමාගම් 3ක් කොටස් වෙළඳපළ කඩාවැටීම නිසා තැරැව්කාර කටයුතු වලින් తాවකාලිකව ඉවත් වුණා. මෙය අපේ ප්‍රමාණය සමග බැලුවොත් 10%ට 11%කට වැඩි ප්‍රමාණයක් වෙනවා. ඒ වගේම 2015 අපි රජය බාර දෙන අවස්ථාවේදී වෙළඳපළ ප්‍රාග්ධනය තිබුණා ඇමරිකානු ඩොලර් බිලියන 23.78ක් විදිහට. නමුත් 2019 එය අපි බාර ගන්නකොට තිබුණේ ඇමරිකානු ඩොලර් බිලියන 15.95ක් දක්වා පහත වැටිලා. මෙන්න මේ වගේ තත්ත්වයකින් තමයි පසුගිය රජයේ මේ කොටස් වෙළඳපළ පාලනය කරේ ආර්ථික විශේෂඥයින් හැටියට. ගරු මූලාසනාරුඬ මන්ත්‍රීතුමනි, දැනට ප්‍රධාන වශයෙන්ම පිළිගත් මූල්‍ය පහසුකම් සපයන සමාගමක් වන බ්ලූම්බර්ග් ආයතනය 2021 ජනවාරි මාසේ ලොව වඩාත්ම හොඳින් කටයුතු කරන වෙළඳපොළ ලෙස කොළඹ කොටස් වෙළඳපොළ නම් කරනු ලැබුවා. අපිට මේ තත්ත්වය ලබා ගන්න හැකි වුණේ මේ ඉතා බරපතල කොරෝනා වසංගතයක ව්‍යසනයකට මුහුණ දෙමින්. මං හිතන්නේ මේ අපේ රජය ලැබූ විශාල ජයග්‍රහණයක්. ඒ විතරක් නෙමෙයි, අපේ නව මුදල් අමාත්‍ය ගරු බැසිල් රාජපක්ෂතුමා මැතිතුමා මුදල් අමාත්‍ය තනතුර බාර ගැනීමෙන් පස්සේ 2021 අගෝස්තු මාසේ නැවතත් ලොව වඩාත්ම ආදායම් ලැබිය හැකි කොටස් වෙළඳපොළ ලෙස අපේ කොටස් වෙළඳපොළ නම් කර තිබෙනවා. මං හිතන්නේ 2009 අපි බාරගත් කොටස් වෙළඳපොළේ දක්ෂකම් මේ කෙටි කාලය තුළ අපි ලබාගත් දියුණුවත් ඉතා විශාලයි. මේ අපේ රජයේ ආර්ථික ප්‍රතිපත්තිය ජනතාවට පෙන්වන කැඩපතක් බව කියන්න ඕනේ.
ගරුතුමා, අවසන් කරන්න කාලයක් ගිහිලා තියෙන්නේ.
ඒ වගේම විනාඩියක් දෙන්න ගරු මන්ත්‍රීතුමනි, මේ නව පනතත් එක්ක මං හිතනවා අපිට නව මානයකට යන්න පුළුවන් වෙයි කියලා. ඒ වගේම 2019 බිලියන 15.95කට පහළට ගෙනවිත් තිබුණු ඇමරිකාන් ඩොලර් බිලියන 15.95ක දක්වා පහළට ගෙනත් තිබුණු කොටස් වෙළඳපළ ප්‍රාග්ධනය මේ වෙන විට ඇමරිකානු ඩොලර් බිලියන 19.44ක් දක්වා, ඒ කියන්නේ ඇමරිකානු ඩොලර් බිලියන 3.49කින් ඉහළට ගෙනීමේ හැකියාව ලබා ගැනීම සම්බන්ධයෙනුත් මං හිතන්නේ රජයක් හැටියට මේ වෙලාවේ අපි සන්තෝෂ වෙන බව කියමින් මා නිහඬ වෙනවා. බොහොම ස්තුතියි.
ස්තුතියි ගරු මන්ත්‍රීතුමා. ගරු නලින් ෆර්නැන්ඩෝ මන්ත්‍රීතුමා, විනාඩි 6ක කාලයක් ඔබට තිබෙනවා.
මූලාසනාරුඬ ගරු මන්ත්‍රීතුමනි, අද දිනේ විශේෂයෙන් මම සන්තෝෂ වෙනවා මේ මුදල් අමාත්‍යාංශයේ විසින් මුදල් අමාත්‍යතුමා විසින් අද මේ ගේන පනත් දෙක සම්බන්ධව මට අදහස් ප්‍රකාශ කිරීම සම්බන්ධව මට ලැබුණ අවස්ථාව. මම විශේෂයෙන්ම සඳහන් කරන්න ඕන අපිට පහුගිය කාලේ විශාල චෝදනාවක් තිබ්බා. අපි මේ රටේ ආර්ථිකය විනාශ කරනවා. එහෙම නැත්නම් මේ රට ණය බරින් තවත් දුරටත් ඉස්සරහට ගෙනියනවා. ඒ වගේම අපේ කළමනාකාරීත්වයේ දුර්වලතාවයක් තියෙනවා. ඒ වගේම මේ රට කොවිඩ් වසංගතයේ අපි හරි ආකාරව මුර දෙන්නේ නැහැ කියන විශාල චෝදනාවක් පහුගිය කාලේ පුරාවට මේ විපක්ෂය විසින් ගෙනාවා. නමුත් අපි විශේෂයෙන්ම කියන්න ඕන අපි මේ කොවිඩ් වසංගතයට සාර්ථකව මුහුණ දෙන වෙලාවට වෙද්දී අපි 2019 මේ රජය බාර ගන්න වෙලාවේ 2015 ඉඳලා 19ට වෙච්ච ආර්ථික පසුබෑම ඒ වගේම ආර්ථික පසුබෑම තුලින් මේ රටේ ජනතාවට වෙච්ච අපහසුතාවය පිළිබඳ අපි විශේෂයෙන්ම අවධානය යොමු කරන්න ඕන. පහුගිය ඒ අවුරුදු පහ කාලය තුලදී අපි තමුන්නාන්සලා දන්නවා අපිට තිබ්බ විශේෂයෙන්ම ආර්ථික සංවර්ධන වේගය කඩා වැටිලා ආර්ථික සංවර්ධන වේගය 2.5කට කඩා වැටෙද්දී ඒ වගේම පාස්කු ප්‍රහාරය සිදුවෙලා ඒ පාස්කු ප්‍රහාරයෙන් ආර්ථිකය කඩා වැටෙද්දී අපේ රටේ ජනතාවට අවශ්‍ය වුණා ඒ යහපාල ආණ්ඩුව අයින් කරලා මේ රටට අලුත් ආණ්ඩුවක් ගෙනල්ලා ඒ ආණ්ඩුව තුලින් යම් සහන බලාපොරොත්තු වෙන්න. විශේෂයෙන්ම අපි ඒ ආර්ථික ගැටළු වලට මුහුණ දෙද්දී විශේෂයෙන්ම ඒ ගැටළු වලට මුහුණ දුන්නේ මේ රටේ ව්‍යාපාරිකයෝ සහ මේ රටට ආයෝජනය කළ පුජ්‍යලයෝ. තමුන්නාන්සලා දන්නවා අපි ඒ නිසා තමයි අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා මේ රටේ ජනාධිපතිවරයා වශයෙන් පත් වුණාට පස්සේ අපි විශාල තීන්දුවක් ගත්තා. ඒ තමයි මේ රටේ ඒ පීඩනයට පත්වෙච්ච ව්‍යාපාරිකයන්ට ඒ වගේම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට සහනයක් ලබා දෙන්න අරමුණින් අපි විශාල බදු ප්‍රමාණයක් අඩු කෙරුවා. ඒ වගේම බැංකු පොලිය අපි අඩු කෙරුවා. ඒ වගේම මේ අයට තිබ්බ විශාල ගැටලු රාශියකට අපි උත්තර ලබා දුන්නා. ඒකේ ප්‍රතිඵලය අපි ලැබුවා. ඒ අයට නැවත ආයෝජනය කරන්න අවස්ථාව අපි ලබා දෙන්න අපි කටයුතු කෙරුවා. එතකොට එක වෙලාවකට අපිට කිව්වා මෙච්චර බඩු ප්‍රමාණයක් අඩු කරවම රජේ ආදායම අඩු වෙනවා. මේ ආදායම අඩු වුණාම අපි කොහොමද රජය ගෙනියන්නේ කියන එක. නමුත් අපි ඒ වෙලේ වගකීමක් ගත්තේ අපිට මේ කොවිඩ් වසංගත තත්ත්වයක් අපිට ඒ අවස්ථාවේ තිබ්බේ නැහැ. අපිට අවශ්‍ය වුණේ කඩාවැටිච්ච ආර්ථිකය නැවත ගොඩනගන්න ඒ ව්‍යාපාරිකයන් කෙරෙහි විශ්වාසය තියලා ඒ ආයෝජකයන් කෙරෙහි විශ්වාසය තියලා ඒ පහසුකම් ලබා දීලා අපිට ඉස්සරහට යන්න අපිට අවස්ථාව අපි උදා කරගත්තා. නමුත් අවාසනාවකට ඒ කොවිඩ් වසංගත තත්ත්වය නිසා අපිට ආර්ථික ඉලක්ක වලට යන්න බැරි වුණත් ආර්ථික ඉලක්ක ළඟා කරගන්න බැරි වුණත් අපිට අපේ ව්‍යාපාරිකයෝ ටික අපේ ආයෝජක ටිකට අපිට ආරක්ෂා කරන්න අපිට අවස්ථාව ලැබුණා. ඒ නිසා තමයි අපි දැන් අපි කල්පනා කරනවා අපිට පුළුවන් තවත් ඉස්සරහට මේ විදිහට array යන්න. ඒ වගේම අපිට ආයෝජන අවශ්‍යයි. ඒ වගේම අපිට මුදල් අවශ්‍යයි. එනිසා අපි තවත් මේ බදු පනත අපි කල්පනා කරේ අපිට අවශ්‍ය වෙන
ගරු මන්ත්‍රීතුමා විනාඩි එක කාලයක්
රටට පෙන්නපු නැති. එහෙම නැත්නම්
රටට
ස්වේච්ඡාවෙන් තමන්ගේ වත්කම් සහ දේපල ඉදිරිපත් කරලා ඒ හරහා 100%ක බදු ප්‍රමාණයක් අරගෙන ඒ අය නීත්‍යානුකූල බදු ගෙවන්නන් බවට අපි පත් කරගන්න. මේකෙන් විශාල මුදලක් අපිට එන්න පුළුවන්. සමහරවල් නැති වෙන්න පුළුවන්. නමුත් අපි කරන්න පුළුවන් හැම දෙයක්ම අපේ රටේ ආර්ථික වෙනුවෙන් අපි සූදානම් මේ තීන්දුව ගන්න. සමහරු එකට දොස් කියනවා. සමහරු කියනවා මේක අපේ කළු සල්ලි සුදු කරන්න ගෙනාපු එහෙම නැත්නම් තමන්ගේ තියෙන දේවල් ප්‍රශ්න විසඳ ගන්න ගෙනාපු යෝජනාවක් කියලා. නමුත් ඈත ඉතිහාසයේ ඉඳලා අපේ රටේ මේ වාගේ පනත් ගෙනල්ලා මේ වාගේ යම් අවස්ථාවලදී රටට අවශ්‍ය කරන දේවල් තීන්දුව අරන් තියෙනවා. ඒ නිසා අපි මේක වැරදි හැම් බලන්න ඕනේ නැහැ. අපි මේක හරි දේ කරන්න ඕන. හැබැයි අපිට පසුබිමරමකුත් බලන්න පුළුවන්. මේ හරහා මොනවද අපි කරන්නේ? එහෙම වුණොත් මේ පාර්ලිමේන්තුවට පුළුවන් ආයේ කතා කරන්න. එහෙම නැත්නම් තමුන්නාසල පුළුවන් අදහස් දක්වන්න. ඒ නිසා අපි විශේෂයෙන්ම කියන්නේ මේ ගැන කල්පනා කරන්න නිවැරදි මාර්ගයේ දිහා බලන්න කියන එක අපි විශේෂයෙන්ම සඳහන් කරනවා. ඒ වගේම අපි තවත් අද යෝජනාවක් ගෙනලා තියෙනවා. ඒ පනත යටතේ මේ බදු නීති මගින් සමහර වෙලාවට බදු ගෙවීම් කරන කටයුතු අයගේ බදු ඒ සමහර අධිභාර දාපු අයගේ ඒවා සම්පූර්ණ අයින් කරන්න. මේක මං හිතන්නේ අවුරුදු 25ක 30ක ඉඳලා තියෙන ප්‍රශ්නයක් සමහර අවස්ථාවලදී. අපි මේ රටේ බදු විශාල ප්‍රමාණයක් බදු පණක් ගෙනත් තියෙනවා. මේ බදු පණක් ගෙනාපුවම ඒ බදු පණක් වලින් සමහර බදු පණක් වලට යම් යම් බලපෑමක් තියෙනවා. එතකොට ඒ බදු ගෙවන්න ආසා බදු ඒ ලබා ගන්නන් අතර ගැටුම් ඇති වෙලා තියෙනවා. එනිසා ඒ හා සමහර සමහර නඩු වලට ගිහිල්ලා තියෙනවා. එනිසා අපිට මේක අවශ්‍යයි, මේක निराකරණය කරගන්න. මේ निराකරණය කර ගැනීම තුලින් මං හිතන්නේ අපිට අලුත් බදු තත්ත්වයකට බදු ගෙවන්නන් දිරිගන්වලා අපිට මේ අවස්ථාව ලබා දෙන්න පුළුවන්. නැත්තම් වෙන්නේ අපි හැමතිස්සෙම බදු ගෙවන්නත් එක්ක එහෙම නැත්තම් බදු අය කරගන්න සහ බදු ගෙවන්න අතර අපි ගැටුමකට හැමතිස්සෙම මුල පුරනවා. මම හිතන්නේ සමහර අවස්ථාවල මේ ගෙවපු නැති බදු වෙන්න බදු අයගෙන්ම බදු නෙමෙයි. සමහරලාට ඒගොල්ලෝ වෙන බද්දක් ගෙවලා අනිත් බද්දෙන් ඒකට සහනයක් ලබා දෙන අය. නමුත් ඒක එකකතාවයක් නැහැ. ඉතින් ඒ නිසා ඒ වාගේ වෙලාවකට මේ වාගේ පණතක් ගෙනාපු වෙලාවකට එයාට අපිට සහනයක් ලබා දෙන්න පුළුවන්. නිසා අපි කල්පනා කරනවා මේ හරහා
කර්මතිතුමා අවසන් කරන කාලය අවසන්
ඒ අපි ඒ නිසා මම විශේෂයෙන්ම කල්පනා කරනවා අපිට මේ අවස්ථාවේදී මේ පළත් දෙක තුලින් අපේ රටේ ඉදිරි අනාගතයේ අපි මේ හදන රටේ ආර්ථිකය හදන මේ වැඩපිළිවෙලට ශක්තියක් ලබා ගන්න පුළුවන් වෙයි කියලා. විශේෂයෙන්ම අපි තව මාස දෙක තුනකින් අපි අපේ මුදල් අමාත්‍යතුමා විසින් අපි අයවැයක් ඉදිරිපත් කරනවා. ඊට පෙර අපි මේ වගේ දේවල් කරලා ඒ වල අනාගතයේදී ඔල්ට අපිට යම් තීන්දු ගන්න පුළුවන්. ඒ නිසා මම විශේෂයෙන්ම මේ පනත පිළිබඳව සුභවාදීව කටයුතු කරන විදියට මේ විපක්ෂයෙන් ඉල්ලමින් සියලු දෙනාටම මේ සහයෝගය ලබා දෙන්න කියමින් මම ඉහළට ලැබුවා මිසුත්.
ස්තුතියි ගරු මන්ත්‍රීතුමා.